කියලා ටෙක් කතා 230 වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම තෙලින.
අපි මයි දන්නේ මාස දෙකක් එක දිගට කොහොම හරි ඇද්දානේ.
ඒක රෙකෝඩ්. මම දන්නේ අපි කරන කාලෙත් නේ ටයක් එහෙම මම මිස් කරා.
කරන කාලෙත් කවදාක එක දිගට නම් කරා කියලා මතක නැහැ. මේ දවස්වල නිවුස් ඉදින් වැඩි එන්නේ නැහැ. අපි කතා කරන්න අමතකෙච්ච එකක් තමයි මේ ඊලොන් මස්ක් ගෙවල් දොරවල් කඩන් විකුණපු එක. ඒක නිවුස් එකක්ද?
ඊලොන් මස්ක් ළමයි හම්බ කරනවා.
ළමයිගේ නම කියන්න බැරි එක තමයි ප්‍රශ්නේ.
එක අතකින් කාලෙක අපි මේ නිවුස් කිව්වට මේ අපි ටෙක් ගැන කතා කරන නිසා නිවුස් කියන එකත් එච්චරම ඉම්පෝර්ටන්ට් නැහැ කියලා හිතනවා මට සමහරවිට. මොකද මේ ඕනතරම් සෝසස් තියෙනවනේ නිවුස්.
නිවුස් නම් මාත් කැමති නැහැ වැඩි කතා කරන්න. මොකද මේ නිවුස් අද අපි එපිසෝඩ් එක දාලා තව සතියකින් කවුරු එක්කරි කහන වෙලා නිවුස් ඉවරයි. කෙලින්ම ප්‍රශ්න වලට බහිමුනේ. කොරෝනා ගැන කතා කරලා වැඩක් නැහැ
නේ. ටික ටික අඩු බහින කලා.
අනේ මන් දැන් බලන්නෙත් නැහැ මොකක්ද වෙලා තියෙන්නේ.
දැන් ඒකත් ඉවර අර ඩේලි බලන සීන් ඔක්කොම ඒවත් දැන් නෑ. ඒකත් බහින කලාව දැන්. කවුරුත් බලන්නෙත්
නෑ. දැන් ඒක නිකන් ගාණක් නෑ වගේ. මම මේ බලන් ඉන්නේ කවදා ඉඳන්ද අර මේ වෝකින් ඩෙඩ් වගේ වෙන්නේ කියලා. මම කල්පනා කරේ වෝකින් ඩෙඩ් වෙන එකද හොඳ නැත්නම් අර ලාස්ට් මෑන් වනත් වගේ වෙන එකද හොඳ කියලා. මේ ලංකාව ගත්තොත් එහෙම අද ඒ පේජ් එක ලෝඩ් වෙන්නේ නැහැ. මම අර බලන්නේ worldmeters.info එකෙන් තමයි.
අහහ. ඒක හැම රටේම ඒවා තියෙනවානේ. ඔව්. ඒක ඉතින් කොච්චර ඇකියුරේට්ද?
ඒක ඉතින් අපේ අර API එකක් දැන් රිලීස් කරලා තියෙනවානේ API එකෙන් තමයි ගන්නෙ. ආ. ආව පල්ලෙහාට ඇක්ටිව් කේසස් පල්ලෙහාට කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ හොඳයි. හරි. එහෙනම් කොරෝනා හොඳයි හැබැයි මේ 23ක් තිබිලා තියෙනවා 14 වෙනිද.
මං ඉන්න ස්ටේට් එකේ දැන් සති 3ක විතර ඉඳන් අලුත් කේසස් නැහැ. දැන් එක ඇක්ටිව් කේස් එකක් තියෙන එකක් තියුනාම නිකන් පොඩි සහනයක් තියෙනවා.
වැඩේ ඉවරයි නේ. හැබැයි ඒක වෙලා තියන්නේ තියෙන
වැඩේ ඉවරයි කියන්නේ ඉතින් ඉවරයි කියලා ඉතින් ඉවර නැහැ ඉතින් එහෙමනට
නෑ. අර වෙලා තියෙන දැන් කොරෝනාල ගොඩක් අඩු තේරෙන්නේ නැති එකද සින්ටම්ස් නැති මුකුත් නැති කැරියර්ස් ලා ඉන්නවා. අන්න එතන බය දින අර දැන් ටෙස්ටිං කරනවා කියලා මේ ටෙස්ටිං කරන WHO එකේ වුණත් කියලා තියෙන්නේ හැමෝම හොය හොය ටෙස්ට් කරන්න කියලා නෙමෙයි සිම්ටම්ස් හරි කේසස් හරි තියෙනවා නම් විතරක් ටෙස්ට් කරන්න කියලානේ ඩිරෙක්ටිව් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දැන් විශේෂයෙන් ළමයි එහෙම තිල්න ළමයින්ට හැදුනද නැද්ද කියලා දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම කරා සමහරවිට අපි ඉවරයි කියලා හිතන් ඉන්නකොට කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ හිටියොත් එහෙම ඉතින් ආයි මේ වේව් එකක් එන්න චාන්ස් එක තියෙනවානේ. ඒක නිසා ඉස්කෝල මං ඔහේ කොහොමද තියෙන්නේ ඉස්කෝලේ හැම මේ දිගටම වහලාද?
නෑ නෑ මේ 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 මං ඉන්න ස්ටේට් එකේ නම් ඉස්කෝල වැහුවේ නෑ. ඒ කියන්නේ නිවාඩු කාලේ තිබ්බනේ කොහොමත් ඒ නිවාඩු කාලෙට පස්සේ මේ නෝමල් ඉදිරියට පටන්ගෙන යනවා ඉතින්. අර නිවාඩු කියන්නේ මම දැන් සතියක් විතර වහලා තිබ්බා. සතියක් එකමාරක් වගේ වහලා තිබ්බා ටික දවසක්. මම මොකද කේස් එකක් හම්බුන වෙලාවක ඊට පස්සේ ආපහු නෝමල් විදියට ගියා ඉතින්.
ඔව් මේ මඩ බයන් මේ WhatsApp call එක වගේ මේ පොඩ්ඩක් කෙටි කෙටි වගේ හෙන්න මොකක්ද දන්නේ කේස්.
හලෝ
අපි දැන් හරි මේ හිටපු ගමන් ඇහෙන්නේ නැතු ගියා. අපි බලමු ප්‍රශ්න වලට කෙලිම පණිමුනේ.
ඔව්
ප්‍රශ්න දෙකක් තියෙනවා මම හිතන්නේ අපිට එකතු කරගන්න. එක ප්‍රශ්නයක් තමයි අහන්නේ how to set up a VPN for your small company කියලා අහලා දෙනවා. What are the cost effective way of doing that? Major element to concern does it actually a VPN works? What is needed? VPN එකක් වැඩ කරන්නේ කොහොමද? VPN එකක් මේ VPN එකක් ඕනේයි කියලා අහනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ එතකොට ට්‍රම්ප් වෙනවා දෙවෙනි ප්‍රශ්නේ. What the difference? VPN types තියෙනේ මොනවද කියලා අහනවා. ඊට පස්සේ අහනවා සමහර රටවල් වල ඊළඟ ප්‍රශ්නේ දෙනවා. අනිත් ඒක වෙන කෙනෙක් අහ ප්‍රශ්න. ආයතනයක production environment එක server තියෙන විදි මොනවටද තියෙන්නේ? ඒ කියන ආයතනයේ IP interface ගැන කොහොමද සහයි කළමනාකරණය කරන්න කොහොමද කියලා පොඩ්ඩක් කතා කර. මේල් සර්ව, ෆයිල් සර්ව, බැකප් ෆයර්වෝල් වගේ දේවල්. එතකොට රිමෝට් මැනේජ්මන්ට්, ඇන්ටිවයරස් වගේ තව කොච්චර තියෙන දප්පා කියලා තියෙනවා. ඊපස්සේ තව
ඔය ඒක
එක්කෙනෙක්
ටික
අහලා තියෙනවා
ලඝු
ඒක.
සබ්ජෙක්ට් එක.
ඒක මෙහෙමයි, දැන් VPN කතාව කතා කරද්දී අපි VPN ගැන එපිසෝඩ් එකක් කරලා තියෙනවා නේ තිල්න.
ඔව්.
තිල්ලට මතකද දන්නේ නැහැ VPN එපිසෝඩ් එකක් අපි එම් පිටිම කරලා තියෙනවා. VPN මොකටද ඕන, VPN දාන්නේ ඇයි, VPN ඒක කරන්නේ. අපි ආයේ ඒක කතා කරනවාද, අර එපිසෝඩ් එකට ලින්ක් කරනවාද ටෙක් කතාව.
නිකන් පොඩි බ්‍රීෆ්ලි කතා කරමු පොඩ්ඩක් ඉතින්නේ.
VPN එකක් අවශ්‍ය පළවෙනිම කන්සර්න් එක තමයි කම්පැනියක් ඇතුලේ රිසෝසස් තියෙනවා නම් පිටින් ඇක්සස් කරන්න බැරි. ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි ඩේටාබේස් සර්වර් එකක් තියෙනවා, එහෙම නැත්නම් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ ලෑන් එක ඇතුලේ විතරක් වැඩ කරන. ඒ වගේ අවස්ථාවලදී තමයි VPN එකක් අවශ්‍ය වෙන්නේ.
සමහර වෙලාවට දැන් ගොඩක් කොමන් දෙයක් තමයි වෙබ් ඩෙවලොප්මන්ට් ඒජන්සි එක වගේ නම් ඔය රිලීස් කරපු නැති වෙබ්සයිට් ඔක්කොම වයිට් IP වයිට් ලිස්ට් එකකට බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔෆිස් එකෙන් විතරයි ඇක්සස් කරන්න පුළුවන්, වෙන එළිය කාටවත් ඇක්සස් කරන්න බෑ. නිකන් ටෙස්ටිං ස්ටේජිං එන්වයරන්මන්ට් වගේ තියෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ ඔෆිස් IP එකෙන් විතරයි මේ ඒවට ඇක්සස් කරන්න පුළුවන්. එතකොට දැන් ගැදරි දැන් ඇක්සස් කරනවා නම් ඔෆිස් VPN එක කරහා තමයි ඒක බලන්න පුළුවන්.
ඔව්, කාටරි දැනගන්න ඕන නම් ටෙක් කතා 192 195 යවුවා නම් අපි VPN ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒක අහලා බලන්න පුළුවන්. දැන් අර අර මටත් දැන් ඉතලා තියෙන දින් දැන් අපිටත් මතක නැහැ අපි කතා කරේ මොනවද කියලා. එපිසෝඩ් මේ 230කට ගිහිල්ලා තියෙනකොට අර අපි කලින් කතා කරපු ප්‍රශ්න තමයි ආයි කරගලෙන්නේ. ඉතින් තමන්ගේ කම්පැනි ඇතුලේ හැම රිසෝස් එකක් ඇක්සස් කරන්න නැත්තම් VPN එකක් තියෙන එක තේරුමක් නැහැ. ඒ කියන්නේ මොකටද කියලා හිතෙනවා. සමහරලාට ඔය වගේවල් ලේසින් කරගන්න පුළුවන්, එනි ඩෙස්ක් වගේ එකක් දාලා තියන්න පුළුවන්. ඒ වගේ
සමහර ඔෆිස් වල තියෙනවා නිකන් මොකක් හරි සෙන්ට්‍රලයිස් සිස්ටම් එකකට අනිත් යූසර්ස් ලොක්කොම කෙනෙක් කියලා වැඩ කරනවා. ඉතින් ඒ වගේ වටත් ඒ විදිහේ සොලියුෂන් තමයි ගොඩක් තියෙන්නේ.
ඔව්, හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ VPN එකක් කොහොමද මේ කොස්ට් ඉෆෙක්ටිව් විදියට කරගන්න කියලා. කොස්ට් ඉෆෙක්ටිව් විදියට කරගන්න ඕනේ. ඉතින් තමන්ම VPN එකක් ඉන්ස්ටෝල් කරන එක තමයි ලේසියෙන් වැඩේ. සමහරලාට ෆයර්වෝල් එකක් වගේ තියෙනවා නම් ඒවත් බිල්ට් ඉන් VPN තියෙනවා. එහෙම නැත්නම් පොඩි කම්පියුටර් එකක් වගේ දාලා ඕපන් VPN වගේ දාලා ලේසියෙන් හදාගන්න පුළුවන්. හැබැයි ඔය Microsoft ලාගේ තියෙන PPTP type VPN නම් පාවිච්චි කරන්න එපා. ඒක සිකියුර් ඇත්තෙම නෑ. දෙවෙනි එක තමයි ඔය VPN ගොඩක් වෙලාට සෙට් කරනකොට හරියට සෙට් වෙන්නේ නැති හින්දා මේ අර ඇක්සස් කරන්න පුළුවන් IP රිස්ට්‍රික් කරන්න. මොකද VPN එක ඕන තැනකින් කනෙක්ට් වෙන්න පුළුවන් විදිහට තියන්න එපා. VPN එක සෙට් කරන්න ලංකාවේ IP ඇතුලෙන් විතරයි. එහෙම නැත්නම් ඩයලොග් කනෙක්ෂන්ස් වලින් විතරයි. ඒ වගේ රිස්ට්‍රික්ෂන් එකක් අනිවාර්යෙන් දාන්න එනවා. මොකද ගොඩාක් වෙලාට ඔය මේ අර නම් ගම් තියෙන ඔය ෆයර්වෝල් හයි කරන් ඉන්නවනේ. ඒ වගේ ගොඩාක් වෙලාට කොමන් වන්රබිලිටි හෙන ගොඩක් තියෙනවා. ඉතින් වන්රබිලිටි තියෙන හින්දා මේ ගොඩාක් වෙලාට ඔය සිකියුර් කියලා කට්ටිය දාගෙන හිටියම මම නම් දකින්න ඔය බ්ලැක් බොක්සස් නේ. බ්ලැක් බොක්සස් කියලා අදහස් කරන්නේ ඇතුලේ තියෙන මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. නමක් විතරක් තියෙන කම්පැනි එකක් තමයි හයි කරන්න ආ මේක හොඳයි කියලා හිතන හැමෝම. අර මොකද කම්පැනියේ නම හොඳ හින්දා. නමුත් මේ හම්බුවෙච්ච ගොඩක්ම වරනබිලිටි තියෙන VPN තියෙන්නේ ඔය ඔ වගේ තමයි. හැමදෙස්සෙම එක්කෝ මේ කවුරුරි හાર્ඩ් කෝඩඩ් කරපු පාස්වර්ඩ් එකක් තියෙනවා, එහෙම නැත්නම් මොකක් හරි බැක්ඩෝ එකක් තියෙනවා, එහෙම නැත්නම් මොකක් හරි අවුලක් තියෙනවා නම් මේ නිවුස් වල බැලුවොත් එහෙම ඔය ඔය ඩිවයිස් තමයි ලෙස්ම සිකියෝ මට නම් පේන විදිහට. ඒ කියන්නේ කාටරි හැක් කරන්න ඕනේ නම් මේ ලේසියෙන්ම හැක් වෙන්න පුළුවන් ඩිවයිසස් හෙඩියට තියෙන ඔය මේ කමර්ෂල් ෆයර්වෝල් හાર્ඩ්වෙයා තමයි. අනික ඒව ගොඩාක් වෙලා ඔව්දින
ඒ කියන්නේ ඕපන් තියනට වඩා එක ගොඩක් පුළුවන් තරම් අර රෙස්ට්‍රික්ෂන්ස් දාලා හරි කියන්නේ අර ඕන කෙනෙක්ට ඇක්සස් මේ මේ කියන්නේ පුළුවන් තරම් ඒක ෆිල්ටර් කරලා ගන්න එක කොකටත් හොඳයි.
ඔව්, අනිත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔය VPN වගේ ඒවා කාට හරි ලීක් වුණොත් එහෙම ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා. මොකද එතකොට ඕගලන්ගේ ඕර්ගනයිසේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පිටගෙනට ඇතුල් වෙන ලේසිම හරියට නිකන් ගේට්ටුවක් දාලා හැමෝටම අර මේ අපි හිතමු ගේට්ටුවක් දාලා ඉබ්බෙක් දාලා අතුරක් දැම්ම යතුරුම තියෙන්න බෑ. හැබැයි අර කී කෝඩ් එකක් ගහන වගේ එකක් හයි කරලා තියෙනවා නම් කී කෝඩ් එක 1 2 3 දැම්ම වගේ වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවත් හිතලා බලන්න අපිට VPN එකක් අවශ්‍යද, VPN එක හැමෝටම අවශ්‍යද. එතකොට VPN එකේ මොන හරි පාවිච්චි කරන security mechanism එක මොකක්ද? ඒ කියන්නේ මේ password පාවිච්චි කරන password certificate පාවිච්චි කරන තහඩ ඔතන්ටිකේට එකක් ටූ ෆැක්ට වගේ එකක් එක්ක පාවිච්චි කරන දේවයිතින් හිතල බලන්න ඕනේ. මම නම් පුද්ගලික VPNලෙන් දැකපු මට නම් දැන් දැනට කියන්නේ සිකියෝ සහ ලෝකේ ටික පිළිගත්තකට තියෙන ඕපන් VPN තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Microsoft මොන හරි සර්වර්ස් නම් තියෙන L2TP පාවිච්චි කරන්න. හැබැයි මේ PVTP කියන type එකේ VPNs පාවිච්චි කරන්න එපා. IP sector එක ගොඩක් ලෝකේ ජනප්‍රියදියට පාවිච්චි වෙන්නේ ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉතින් තියෙන සමහරලාට SSH tunnel එකක් දාගත්තත් ගොඩක් වෙලාවට සම් පොඩි දේවල් කරගන්න ඇති ඉතින්.
personal වැඩ වලට එහෙම ඉතින් ලේසිම දේ ඒක තමයි.
ඔව්. මේ ඒක තමයි තියෙන්නේ. different type of VPNs අය මම ඔය කිව්වේ මේ ගොඩක් වෙලාවට cloud කියන වගේ VPNs පාවිච්චි කරන්න එපා. ඒවා මේ කියන්නේ control එක ගොඩක් වෙලාවට අඩු වෙන. අනිවාර්යෙන් තමන්ගේ infrastructure එක ඇතුලේ දාගන්න කරන දේ මොකද්ද කියලා දන්නේ නැත්තම්. මොකද අන්තිමට වෙන්නේ ඔය cloud service වල මොනා හරි leak එකකට දැන් මම ඔය any desk උනත් කට්ටිය දාලා තිනවට කැමති නැත්තේ ඔයගේ මොනා හරි ප්‍රශ්නයක් වුණොත් එන effect එක වැඩි සහ හරියට configure නොකරගත්තොත් මේ ප්‍රශ්න වෙන්න chance එක වැඩි හින්දා
ඔයක අර මේ කියන්නේ computers remotely use කරන්න ඕන අවශ්‍යතාවයට දැන් මේ team එක එහෙමත් දාගෙන ඉන්නනේ උනට අපි දැක්කනේ මේ කාලෙකට කලින් ගියා team එක කොච්චර secure නැද්ද කියන දේවල් එහෙම මේ කාලෙකට කලින් ගොඩක් news තිබ්බා.
ඔව් team very desk වගේ කොච්චර උනත් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි local network එකක් ඇතුලේ අනේ අර infrastructure කතාවනේ. ප්‍රඩක්ෂන් එන්වාර්මන්ට් එකක් එක්ක තියෙන කළමනාකරණය කරන්නේ කොහොමද? ඒක ඉතින් අපිට chat මෙහෙම කියන්න පුළුවන්ද කොහොමද IT infrastructure එකක් කළමනා කරන්නේ කරන්න කියලා. ඉතින්
ඒකත් ඉතින් අර ප්‍රොඩක් ෆ්‍රේම්වර්ක් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධයි. මොකද එක එක ඒවා එක එක විදිහ.
ඔව්.
ඒක ගොඩක් මේ කියන්නේ වැඩෙත් එක්ක සම්බන්ධ දෙයක් තමයි ඉතින්.
ඔව්. බැකප් ගැන කතා කරපෙ ඉඳගෙන මම නම් කවදාකවත් කැමති නෑ බැකප් වල අර බ්ලොබ් වදිනට. බ්ලොබ් කියලා කියන්නේ නිකන් අර මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් බැකප් එකක් දැම්මොත් එහෙම අර නිකන් අපිට තන්නේ හිතා ගන්න බැරි අමුතු නමකී ෆයිල් එකක් හැදෙන ඒවා තියෙන්නේ. ඒවනම් හරිම භයානකයි. මොකද අපිටත් එච්ච අවුලක් මතක ඇදින තියෙන දවසක් අපේ රේඩ් එකක් කරප්ට් වෙලා මේවා ගිහිල්ලා අන්තිමට බැකප් එකක් කරප්ට් වෙලා මේ කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම බැකප් නම් එකක් අනිවාර්යෙන් ඔෆ්සයිට් තියෙන්න ඕනේ. ඔෆ්සයිට් කියලා කියන්නේ තමන්ගේ ඔෆිස් එකෙන් පිටට තැනකට යන්න ඕනේ. ඔව්. ඊළඟට බැකප් ගන්න ඕනේ ඉතින් අඩු ගානේ දවස් ගානේ ගන්න ඕනේ. පුළුවන් නම් ස්නැප්ෂොට් පැයෙන් පැයට වගේ ගන්න පුළුවන් නම් ඒ කියන්නේ කොච්චර ක්‍රිටිකල්ද කියන එක තමන් තීරණය කරන්න බෑනේ. තමන්ගේ ඩේටා නැති වුණොත් කොච්චර වෙලාවක ඩේටා නැති වුණොත් තමන්ට ඕකේද කියලා. ඊළඟට තමයි මොනිටරින් කියන එක ගොඩක් වටිනවා.
මොනිටරින් කියන්නේ බැකප් වල මේ වැදගත්ම එක මේ බැකප් එකෙන් රීස්ටෝර් කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා බලන්න ඕනේ මේ කාලෙන්. කියන්නේ බැකප් කරන වගේම
අනිවාර්යෙන් ඒ කියන්නේ ටෙස්ට් රන් එකක් කරලා බලන්න ඕනේ ඉඳලා හිටලා මේ බැකප් එක පේනවද බැකප් එකෙන් රීස්ටෝර් කරන්න පුළුවන්ද කියලා. ඊළඟ එක තමයි මොනිටරින් සහ ඇලර්ටින් කියන එක හරිම වැදගත්. දැන් උදාහරණයක් ගත්තොත් එම ටෙම්පරේචර් සර්වර් ටෙම්පරේචර් සර්වර් ටෙම්පරේචර් අප් වුණොත් hard disk temperature ගියොත් ඒ වගේ මොලිට දැන් Dell වගේ server එකක් පාවිච්චි කරත් එහෙම Dell management tools දාගත්තොත් එහෙම email generate වෙන දාන්න පුළුවන්. ඒ වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් application තියෙනවා ඕවා monitor කරන්න. ඒ වගේ ඒවා ගොඩාක් වටිනවා. ඒ කියන්නේ infrastructure maintain කරනවා නම් server වල RAM අඩු වෙනවා නම් රත් වෙනවා නම් bandwidth limits වලට hit වෙනවා නම් ඒ වගේ අර alert එකක් આવුවොත් දන්නවනේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒක නිසා ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ මොනිටරින් කියන එක තමයි මම හිතන්නේ ගොඩාක්ම ඉම්පෝර්ටන්ට් මේ අනිත් කිසි හැම දෙයකටම වඩා. ඊළඟට තියෙන එක තමයි hardware ගන්නකොට හැමතිස්සෙම හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් third party ගන්නම් ඒ hardware එක maintain කරන්න ගැටලුවක් නැහැ. නමුත් hardware එකක් මොකක් හරි වුණොත් recovery එකට කොච්චර කල් යනවද කියලා. දැන් ගොඩක් අය මම ගොඩක් කම්පැනි වල නොටිස් කරලා දිනවා මේ ළඟදිත් මේ කොරෝනා අතරත් ඒ කම්පැනිට එහෙම දෙයක් වුණා. මේ ඒ කියන්නේ වෙන කම්පැනි එකක් hardware එක IBM service වගේක් දාලා තිබ්බේ. කොරෝනා අතරේ රෙඩ් කාඩ් එකක් පිච්චුණා. එච්චර තමයි ඉතින් මොකුත් කරගන්න ඉඩියක් නැහැ. ඒ වගේ නිසා දැන් hardware raid එහෙම මම නම් පෞද්ගලික පාවිච්චි කරන එක නවත්තලම තියෙන්නේ. ඒ කියන්නේ hardware raid පාවිච්චි කරන්න වෙන එකට හේතුව තමයි මේ වගේ අවස්ථාවලදී අපිට ඒ කියන්නේ drive migration එක හරි අමාරුයි. ඒ කියන්නේ එක්කෝ අර ජාතිම raid card එකක් තියෙනවනේ, එහෙම නැත්නම් ඒ raid card එකට හරියන firmware එකක් තියෙනවනේ, වෙන constraint වැඩි. ඉතින් ඒක නිසා දැන් ඔය දැන් Google, Amazon ලා ඒ වගේ ලොකු කම්පැනි ගත්තාම කවුරුත් මේ වගේ branded hardware එක මෙහෙම වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුවත් මේක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන් flexibility කියන එක හරිම අඩුයි. ඒ කියන්නේ ලේසියට අරම මේ එක එක කතන්දර වලට එක එක නම් දාලා hardware තිබ්බත් නමුත් ඇත්තටම මොකක් හරි කරන්න ගිහලා මොන හරි flexibility එකක් බැලුවත් ඒ flexibility නැහැ. දැන් අපි හිතමු නිකන් normal IBM machine එකක් හරි කමන්නේ. අපි දැන් IBM එකක මම දාලා තිනවා normal SAS drive පාවිච්චි කරනවා. හැබැයි Linux RAID එකක් තමයි මම දුවන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා මගේ RAID එක කරක්ටර් හා RAID card එක ගිල්ලර නැත්නම් අපි දැන් server එක motherboard එක ගියා කියලා මට රිකවර් කරන්න යන ටයිම් එක හරි අඩුයි. මට දින hard drive ටික වෙන machine එකකට ගහගත්තා. මේ වෙන මොකකින් හරි Linux OS එකකින් boot කරගත්තා. Linux RAID එක ආයි මේ up කරා. එච්චරයි. ඒ කියන්නේ හිතන්න තරම් දෙයක් නෑ. හැබැයි අපි මේක proprietary level එකේ ගියාම වෙන්නේ flexibility නැහැ. ඒ කියන්නේ brand එකක් අතර මාරු කරගන්න බෑ. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මම නම් හරිම බයයි සහ කැමති මේ අර proprietary black box hardware එක වැඩ කරන්න. ඒ කියන්නේ එතකොට අර වෙන්ඩ support දෙනකන් ඉන්නවනේ, වෙන්ඩ parts දෙනකන් ඉන්නවනේ, වෙන්ඩ motherboard දෙනකන් ඉන්නවනේ. අපිට ටක් ගාලා off the shelf බඩුවක් අරගෙන දැන් power supply එකක් පිච්චුනා කියමු. ඒත් ඔය ප්‍රශ්නේ අර වෙන්ඩම දෙනකන් ඉන්න RAM එකක් ගන්න ගියත් වෙන්ඩ එක RAM එකක් ගන්න ඕනේ. දැන් මතකත් ඉල්ල ඉන්නකොට දන්නේ අපේ office අපිට අර එක SAS drive වගේක් වැඩ කරන්න ඇති වෙලා හොයාගන්න නැතුව තිබ්බේ. හරි ඒ වගේ හැමතිස්සෙම මම නම් දැන් දකින්නේ common hardware කියන වලට යන එක ඇත්තටම හොඳයි. මොකද motherboard වල මම නම් කියන්නේ අර මේ servers වලට උනත් දැන් motherboard ගන්නකොට අපිට තියෙනවානේ මේ work center grade උත් තියෙනවා, නැත්නම් කෙලින්ම server grade motherboards උත් තියෙනවා. ඒ වගේ දාලා පාවිච්චි කරන එක හොඳයි. මොකද infrastructure එක growth වෙනකොට එහෙම නැත්නම් changes කරනකොට තියෙන flexibility එක ගොඩක් වැඩි. දැන් ඔය ගොඩක් අය VMware වලට යන්නේ ඒකනේ තියෙන. හැමෝම දැන් ඕකෙන් ගැලවෙන්න කරන එක තමයි machine එකට VMware දානවා. VMware වල instance වල තමයි install කරන්නේ. මේ හේතු හින්දාම තමයි ඒක කරන්නේ ඇත්තටම. ඒ කියන්නේ මොකක් කරුණාද ඊට පස්සේ තියෙන අර වෙන machine එකට VMware දාලා අර මේ VMs ටික දාගන්නනේ. ඉතින් එතකොටත් ඒකෙත් ඉතින් ප්‍රශ්න තියෙනවා. එක්කෝ VM හැමතිස්සෙම backups තියෙන්න ඕනේ, නැත්නම් system එකේ තියෙන VM එක එළියට ගන්න බැහැ. එහෙම නැත්නම් SAN එකක තියෙන්න ඕනේ. ඒ වගේ අනික දැන් BM වල කොච්චර ගත්තත් ලාජ් ස්කේල් ගොඩක් යනකොට ඒ රිසෝස් එක අපරාදේ කියලා තමයි මට නම් හිතෙන්නේ. කියන්නේ virtualization වලදී යන රිසෝස් එකත් අපරාදේ. ඒ කියන්නේ ඒක ඇප්ලිකේෂන් එක අනු වෙනස් වෙනවා. නමුත් හරියට බැලුවොත් එහෙම රිසෝස් සේව් කර ගන්න ඕන නම් virtualize කරන එක අපරාදේ කියලා තමයි හිතෙන්නේ. ඒ කියන්නේ කොච්චර වුණත් තව ලේයර් එකක් උඩනේ දුවන්නේ. ඔවක් ගැන කතා කරන්න ගියොත් ඉතින් තව පැය දෙකක් විතර කතා කරා. නමුත් මම නම් කියන්නේ අපි මේ මම නම් දකින්නේ මේ commercial grade hardware වලින් good enterprise හිර වෙලා තියෙන එකෙන් මම හිතන්නේ මේ දැන් තියෙන කොරෝනා ප්‍රශ්නත් එක්ක මාරු වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒකෙන් ලැබෙන benefit එක little to nothing කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාට ඔවා කරන්නේ අර IT company වල IT කරන අය ඒගොල්ලන්ගෙන් ඇඟෙන් බේරලා කාගේ හරි පිටට දාන්න ඕන හින්දා නිසා මම නම් හිතන්නේ නැතු ඒකෙන් ඇත්ත ලොง ටර්ම් බෙනිෆිට් එකක් ගත්තොත් තියනවා කියලා. මොකද ලක්ෂ 5ක් දීලා සර්වර් එකක් අරන් අවුරුදු 5කින් ඩිකමිෂන් කරනවට වඩාලායි ලක්ෂ එකමාරක් විතර වියදම් කරලා හાર્ඩ්වෙයාර් එකක් හදාගෙන ඒක අවුරුදු 2කින් මාරු කරා. ප්‍රොෆෝමස් ගත්තොත් ඉතින් රුපි 2 රුපි ගත්තොත් කොච්චර ලාභද කියලා. ඒක ඉතින් එක එකනම් ටැලන්ට් එක අනුව තමයි. ඒ නමුත් ඕපන් හાર્ඩ්වෙයාර් ගොඩාක් දැන් දැන් VMware ගත්ත VMware නැති වුණාට තව ඕල්ටර්නේටිව් untangle ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න ඕනේ තමන්ගේ මොකද්ද රික්වයර්මන්ට් එක කියලා. රික්වයර්මන්ට් එකට හරියන්න ගන්නවා මිසක් කවුරුත් රෙකමෙන්ඩ් කරනවට ගන්නව. දැන් ගොඩාක් වෙලා තියෙන්නේ මේ IT ෆීල්ඩ් එකේ වෙන්ඩ මොන හරි කරේ ගහනවා මිසක් තමන්ට අවශ්‍ය නිසා ගන්නවා කියන එක හරිම අඩුයිනේ. ඒ කියන්නේ මේක හොඳයි මෙහෙම හොඳයි වෙන්නුනාමයි ඔක්කොම රෙකමෙන්ඩේෂන් එහෙ දෙන්නේ.
ඔව් ඉතින් ඒක හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් හැම එකටම ඒක ඉතින් ගොඩක් මාකටිං සයිඩ් එකකින් ප්‍රශ්නයක්ත් තියෙනවා.
ඔව් නමුත් තමන්ට අවශ්‍ය නැද්ද කියන එක ජජ්මන්ට් එකක් ගන්නෙත් නැහැ. ඉතින් අර මැනේජ්මන්ට් එකෙන් ගැලවෙන්න ඕන හින්දා IT කරන්න ඇත් ඕන එකක් කියලා අර කාට හරි ඒතකොට බොලි පාස් කළා නිකයි ඩේ නා මේගොල්ලෝ කැදුවේ නැහැ, මේගොල්ලෝ දුන්නේ නැහැ, මේගොල්ලෝ ගෙනාවේ නැහැ. මොකද කැඩුනොත් එතකොට බොලේ ලෙසින්ම ඒ පැත්තට යවුවාගේ.
ගොඩක් කලාට ඕකර දැන් මෙහා අපි සොෆ්ටය පත් යුත්තම ගොඩක් ලට චා සිිටම් එකක් අයගත්තත්ම ඒවටත් ඒක වෙනන කවරහරි මක්කර චා එකක් මක්කර කම්පනට විකුණුනා ඉටවාසේ කර කම්පිනට ඕන විදිර කස්ටමයිස් කරන්න ඒවගේ දෙගුණ ඇත්තුන් ගෙනක් දන් කරලා බොහොමවාරි හදාගන්න
ඊට පස්සේ ඒකත් හරියට ඕන ඉදිරි වැඩ කරන්න. ඉතින් එහෙම එහෙම නොවුනනම් ඉතින් IBM වගේ සමාගම් වලට ඔය ලෙවල් එකට එන්න බෑ. ඇත්තටම මම නම් කියන්නේ මොනා හරි ගත්තොත් එහෙම මම නම් දැන් වෙලා තියෙනෙත් මෙහෙමයි තියෙන. දැන් අපි කාටර ගිහිල්ලා මට ඒක හොඳට වෙලා තියෙනවා. දැන් මම උනත් කන්සල්ටේෂන් වැඩකට හරි මොකට හරි කස්ටමර් කෙනෙක් හරි ගාවට ගිහිල්ලා මම කිව්වොත් දැන් ලක්ෂ 5ක් දීලා මොන හරි ගන්න මං කිව්වොත් ඕක ගන්න අවශ්‍ය නැහැ මෙහෙම කරලා කරන්න කියලා අරගලන්න ගහ දැන් හිතට මදි වගේ දැන් ලක්ෂ 5ක් වේදම් ගන්න එක මට ලක්ෂෙන් හම්බුවේද හැබැයි මම කියවන 6ක් වේදම් කරන්න කියලා තවත් හිත සතුට වෙනවා ආ 6ක් කරවනේ කියන හොඳට ඇති කියලා අර මිනිස්සුන් සාලා නම්බරුත් වටිනවනේ ඇයි මේ මෙච්චර අඩු උනේ කියලා ප්‍රශ්නයක් එන අවස්ථාවල් තියෙනවා තියෙන හා ඊළඟට තියෙන ආයි ප්‍රශ්නයක් රාස්බෙරි පයි ඔව්
ආගල හරි එක කතා කරමු අපි ඊට පස්සේ තව දෙක තව ප්‍රශ්න දෙකක් තියෙනවා ටික එක වගේ ඒකයි
ඔව් එක වගේ නේ ඊළඟට තියෙන රාස්බෙරි පයි ප්‍රොජෙක්ට් how to get coding තිල්ලට පේනවා දෙක තියෙන
මම හිතන්නේ කලින් ගියා අහන්නේ මේ රාස්බෙරි පයි ප්‍රොජෙක්ට්ස් කරනකොට මේ මොනවද යූස් කරන කෝඩින් කියලාද ඒක මම පැහැදිලි නෑ. ඒ කියන්නේ මේ මෙහෙම ඉතින් Raspberry Pi එකකින් ප්‍රොජෙක්ට් කරන්න හිතන් ඉන්නවා නම් Linux basic knowledge එක ගොඩක් වටිනවා. ඊට පස්සේ ඉතින් Raspberry ඒ කියන්නේ තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න තමන් කැමති language එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර මන්නා ඉතින් මම ගොඩක්ම familiar JavaScript එක. ඉතින් මම යූස් කරන්නේ මගේ Raspberry Pi project වලට Node Node.js තමයි යූස් කරන්නේ. ඒක Raspberry Pi එකේ Node.js run වෙනවා. ඒකෙන් තමයි මගේ ඒ කියන්නේ Node වල තමයි මගේ logic එක කොහොමද? ඒ දිහට ඉතින්
ඔව් ඒ කිව්වහම මට පුළුවන් මේ ගොඩක් වෙලාට bash UC තමයි. මේ මං ඉතින් මගේ Raspberry Pi project ගොඩක් හදන්නේ bash UC තමයි. ඒක නිසා මෙහෙමයි අර ඒක තමන්ට පුළුවන් අර මෙහෙම අපි අර ඔය ප්‍රෝග්‍රෑමින් කරනකොට කතාවක් කියන්නේ සිලෙක්ට් කරනකොට කොහොමද සිලෙක්ට් කරන්නේ කියලා Linux machine එක පාවිච්චි කරන්න පුළුවන් ඕනම් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් Raspberry Pi එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉතින් තමන් තීරණය කරන්න ඕනේ තමන්ට පුළුවන් මොකද්ද ඒ පුළුවන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් තමන්ට කරන්න යන එක කරන්න පුළුවන්. එහෙම බැරි නම් වෙන එකක් තෝරගන්න වෙනවා.
අර Linux knowledge එක basic knowledge එකක් තියෙනවනේ ඉතින් ගොඩක් ලේසි ඉතින්නේ වැඩ කරන්න
Linux knowledge එක අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට පස්සේ අහනවා how to use a wifi camera without logging into its cloud. මං හිතන්නේ එයාට ඕනේ wifi camera එක data Raspberry Pi එකකට ගන්නනේ ඕනේ. මෙහෙමයි. එහෙම හැම camera එකෙන්ම ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න වෙනවා. හැබැයි ගොඩක් ඔය කැමරා වල IP කැමරා. ඔවට කියන්නේ IP කැමරා කියලානේ. Wi-Fi වලට කනෙක්ට් කරන කැමරාගේ නම IP කැමරා. මේ ඒවැය තියෙනවා RTSP මට මතක දෙන්නේ. RTSP ද මේ RTSP තමයි මේ ප්‍රොටෝකෝල් එක මතක ගන්න. සාමාන්‍යයෙන් ඔය RTSP HTTP streams කියලා ගොඩක් IP කැමරාස් වල තියෙනවා. ඒක සමහරවල් කැමරා වල හිඩින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහර කැමරා වල ඕපන්ලිම තියෙනවා. එතකොට කැමරාගේ ડોකියුමන්ටේෂන් එක අරන් බලන්න ඕනේ. කැමරගේ එහෙම ස්ට්‍රීම් එකක් සපෝට් කරනවාද කියලා. එහෙම RTSP ඒ කියන්නේ RTSP ප්‍රොටෝකෝල් එක හරි HTTP හරි ප්‍රොටෝකෝල් එක හරහා කැමර එක තියෙනවා නම් Raspberry Pi එකේ එතකොට Wi-Fi හරහා අර ප්‍රොටෝකෝල් එක ටිකක් කොමන් එකක් හින්දා වීඩියෝ ස්ට්‍රීම් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කැමරවල මේ SDKs උත් දෙනවා. ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් කරගන්න මොන හරි කරන්න ඕන SDKs දෙනවා. ඒක ඉදින් තීරණය වෙන්නේ පාවිච්චි කරන Wi-Fi කැමරක අනුව තමයි IP කැමරක. ඉතින් ඒ කැමරගේ ડોකියුමන්ටේෂන් වල බලන්න ඕනේ මොනවද සපෝට් කරන්න කියලා. ඒක අනුව ඊට පස්සේ බලන්න ඕනේ ඒක කොහොමද Raspberry Pi එකට ස්ට්‍රීම් එකක් විදියට ගන්නවා නම් එහෙම ප්‍රොසෙස් කරන්න ඕන ඕපන් CV වගේ එකක් එක පාවිච්චි කරන්න ඕන නම් ඊට පස්සේ ස්ට්‍රීම් එක ගන්නෙ කොහොමද කියලා. රේසිම කොමන්ඩ් ම දෙක තමයි ඔය RTSP එක HTTP streams. අපි මාකර කැමරකක් දාලා දෙයක් කරන්න ඉතින් මම මතකත් නැහැ. අපේ ඇටෙන්ඩන්ස් එකේ මේ ෆොටෝ අදින්නේ
ඒක පඩි ෆන් එකක් ගත්තා.
මොකද ඔය HTTP streams නම් හරි ලේසි, නිකන් username password එක දුන්නා, port එක දුන්නා, video stream එක දුන්නා, එතකොට
අපි
line
ඒක
ගොඩක්
නම්
කියලා.
use කරේ කලින් මේ Raspberry Pi camera එකම නේ, නැත්නම් වෙනම camera
අපි camera head එක. ඊට පස්සේ අහනවා
digital
e-commerce ගැන කතා ID එක කතා කරපොනේ. ඒ කියන්නේ ගොඩක් අහනවා.
කලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ, ඊට කලින් වෙන කවුරු ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ, සමහර රටවල් ඒ රටේ ජනතාවගේ ඊමේල් ඇඩ්‍රස්, ෆෝන් නම්බර්ස්, පෝස්ටල් ඇඩ්‍රස්, නේම් ලීක් වුණාම ලොකු නිවුස් එකක් වෙනවා, ඇයි ලංකාවේ ඒවා ගාණක්වත් නැත්තේ කියලා. ඊට පස්සේ තවත් අහලා තියෙනවා ඩිජිටල් ID ලංකාවට ගේන එක ගැන. මම හිතන්නේ ඒක ටිකක් එක ළඟින් යන දේවල් දෙකක්.
ඔව්. මෙහෙමයි, අර ලංකාවේ මිනිස්සුන්ට ප්‍රයිවසි කියන එක මම හිතන්නේ තේරෙනවද නැද්ද කියන එක හරි ලොකු ප්‍රශ්නයක්. දැන් උදාහරණයක්
ගමු. මට පේන විදිහට කාලින්ග ඒකත් ප්ලෑන් එක කොටසක් කියලා කාලින්ගට හිතන්නේ නැද්ද? ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ විදිහට හිතන්න සලස්සල තියෙන එක, ඒ කියන්නේ මිනිස්සුම්ම කියනවා ඇයි මේ මට මොකද මේ මේ ප්‍රයිවසි මට අදාල නැහැ, මට අහං ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ නිකන් ඒ වගේ, ඒ කියන්නේ මිනිස්සුන්ට හිතන්න සලස්සන එකත් ඒ ප්ලෑන් එක කොටසක් කියලා මට හිතෙනවා.
සමාජයේ දියුණු නොවීම තමයි නේ, සමාජයේ දියුණු දැන් මෙහෙමනේ. ඔය කවුරු ඕ කතා කරන මට එක්කෙනෙක්ව එහෙන ඉතින් ෆෝන් බුක් එකේ තියෙන ෆෝන් බුක් එක ගත්ත හැමෝගේ නමක් තියෙන නම්බර් එකක් තියෙනවා. හොඳයි ලොජික්. මේ අර ලංකාවේ ප්‍රයිවසි කියලා කියන්නේ ඔප්ට් අවුට් වෙන්නත් බෑ. ඒ කියන්නේ මේ ළඟදී මම ඔය එක ටැක්සි සමාගමක් එක මගේ මේ එන ආගුමන්ට් එකක් ගියා මට එන SMS එක නවත්තන්න කියලා. ඉස්සර පාවිච්චි කරනවාට මේ SMS එක නවත්තන්නේ කොහම, මට දුන්න උත්තරේ තමයි මේක නවත්තන්න බෑ, මාකටිං SMS එක නවත්තන්න බෑ, මේක කෝ ඇප්ලිකේෂන් එකේ කොටසක් කියලා. මං කොහොම නම් ඉතින් කරන්න පුළුවන් මොකද්ද, account එක මකන්නේ කියලා. ඉතින් මං කරයිද නේ account එක මකන්නේ. අර ඒ වගේ කියන්නේ, ඒ කියන්නේ සිස්ටම් එක ඩිසයින් කරනකොටවත් හිතලා නැහැ මේ මනුස්සයාට SMS එපා, මේ මනුස්සයාට SMS ඕනේද. يعني ඒක ප්‍රයිවසි වයලේෂන් එකක් කියලා තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ කියන්නේ මේ හිතාමතා මිනිස්සුන්ට යවන එක ඒක එපා කිය. දැන් පිටරට ගත්තොත් එමේ ඊමේල් එකක් යවනනම්, මාකටිං ඊමේල් එකක් යවනනම් ඒකේ තියෙනවා මේ process right, unsubscribe කරන්න පුළුවන් වෙනවනේ. එවන කෙනාගේ address එක තියෙන්න ඕනේ. මොකද ඇමරිකාවේ තියෙන can spam act කියලා act එකක්. ඒක අනුව මේ ගොඩක් දේවල් පිළිපදින්නෝනේ, bulk email, marketing email වගේ දේවල් යවනවනම්. මේ සරලම දේවල්. ඒ privacy වලට ඇත්තටම අදාළත් නැති level එකේ වගේ. ඒ නමුත් ඒ level එකට ඒ රටවල් වල හිතලා තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් යුරෝපියන් යුනියන් එක ගත්තොත් GDPR. ඒ වගේ දේවල් දාලා තියෙන්නේ මිනිස්සුන්ගේ, ඒ කියන්නේ privacy වෙනුවෙන්. නමුත් ලංකාවේ මිනිස්සුන්ට එහෙම තේරෙන්නේ. මම දැකලා තියෙනවා ඉක්මන් එකේ දාලා තිනවා ඊමේල් ඇඩ්‍රස් 103ක් විකිණීමට අතර රුපියල් 2500.
ඒ ගොඩක් කලාට මෙහෙම පොඩි මිස්කන්සෙප්ෂන් එකකුත් තියෙනවා මට හිතෙන දෙයක්. දැන් මේ ප්‍රයිවසි ගැන කතා කරද්දී මිනිස්සුන්ට හිතන්නේ ඒක අපි හංගන්න දෙයක් වගේ කියලා. මට තේරෙන විදිහට ඒක හංගන්න දෙයකට වඩා ඒක තමන් ප්‍රොටෙක්ට් කරගන්න ඕන දෙයක් වගේ. මොකද දැන් බේසිකලි ගත්තොත් එහෙම මේ දැන් කතා කරන්න තියෙන නිදහස හරි ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියලා අපි කියන්නේ. ඉතින් එතකොට ඒ වගේ දේවල් තියෙන්නේ මේ කියන්නේ මේ අර තමන්ගේ දේවල් තමන්ට කිසිම බයක් සගන්නතෝ කතා කරන්න පුළුවන් වෙන බේසික් දේවල් තියෙන්නේ මේ මේ ලෝස් එක කියලා. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මේ ගැන හිතද්දි
ඔව්, ඉතින් ඒකත් එක්ක අපිට ඩිජිටල් ඐඩියා වහමත් ඔය ප්‍රශ්න ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද කාටවත් දැනට ලංකාවේ ගවර්න්මන්ට් සිස්ටම් ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ. මොකද මම මේක කරන කොටත් එක්කෙනෙක් මට එවල් තිබ්බා ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක ලරවෙල් ඉන්ස්ටෝල් කරලා එන්වයරන්මන්ට් ENV ෆයිල් එක පබ්ලික් HTML එකේ. එතකොට අන්න ඒ වගේ, ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. يعني මේ ගව, ඒ කියන්නේ ලංකාවේ, ඒ කියන්නේ ගවර්නමන්ට් සෙක්ටර් එකේ වුණත් සිකියුරිටි අපි කොහොමදතරම් දැකලා තිනේ. මතකනේ ජනාධිපතිගේ වෙබ්සයිට් එක මේ ඉස්කෝලේ යන ළමෙක් හැක් කරා. ඒ වගේ ලෙවල් එකක්නේ තියෙන්නේ. අර සිකියුරිටි කියනකොට තිලින නිකන් අර ඒ වෙලාවට කරොත් ඇති කියලා. දැන් ඒකෙත් මිස්කන්සෙප්ෂන් එක මෙහෙමයි, ෆයර්වෝල් එකක් හයි කරාම ඔක්කොම විසඳෙනවා. එහෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ හරි අපි ෆයර්වෝල්ලක් තියෙනවා දැන් හරි ඔක්කොම මුළු ප්‍රශ්න ඔක්කොම විසඳුනා කියන ලෙවල් එකට තමයි ඉන්නේ. අනික ඒක ඩිවලපර් ලගේ තියෙනවා තිල්ලනේ ප්‍රශ්නේ. කියන්නේ ඩිවලපර් මේ මං හිතන්නේ DevOps concept එක ඇත්තටම වටින්නේ මේ අවස්ථාවද තන මොකද ඩිවලප ලගෙත් තියෙන මේක තමයි මේක වැඩ කරන්න හදාගන්නා මිසා මේක හරියට හදන්න ඕනි කියන මේකත් නැහැ. සහ සොෆ්ටවයාර් ප්‍රෝග්‍රෑමිං සොෆ්ටවයාර් ඩිවලප්මන්ට් කරන අයට බේසික්ස් ප්‍රශ්න සහ ෆන්ඩමෙන්ටල් වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන අවබෝධයකුත් නැහැ. ඉතින් ඒක නිසා සහ මේ මං හිතන්නේ මේ ඇප්ලිකේෂන් එකක් දැන් ඔය ඩිජිටල් ඩියෝ ඉම්ප්ලිමන් දන්න තරමින් ඔය ඉන්ටෝපරබිලිටි එක ගැන නම් ඇත්තම ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඩේෂන් එකෙන් මං හිතන්නේ ඕක කරේ කරලා තිබ්බේ. නමුත් ඕවරෝල් ඇප්ලිකේෂන් එක කොහොම වෙයිද, ඔය ඩේට කොහෙ ස්ටෝ කරයිද, ඔය ඩේට වලට කාටද ඇක්සස් තියෙන්නේ, ඔය ඩේට කොහොමද තියෙන්නේ, ඔය ඩේට එන්ක්‍රිප්ට්ඩ්ද තියෙන්නේ, අන්න
දැන් ඒ කියන්නේ අපි කලින් වෙච්ච දේවල් ගැන බැලුවත් එහෙම අනිවාර්යෙන් ඉතින් ඔයගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩිජිටල් ID හරි නැත්නම් මොනා හරි තමන්ගේ ප්‍රයිවසි එක නැත්නම් ඒ වගේ දේවල් ආණ්ඩුවකට උනත් මං කියන්නේ මේ ආණ්ඩුව කියලා නෙමෙයි මං කියන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් ඒකට පාවිච්චි කරන්න මේ අනිත් කියන්නේ තමන්ගේ මතය දරන්න නැති කට්ටියක්ව මර්ධනය කරන්න හරි නැත්නම් මොකක් හරි කියන්නේ වෙන එක්ක මොකක් හරි ආගමක් අදහන කට්ටියක් මර්ධනය කරන්න හරි මොකක් හරි තමන්ගේ වෙනස් විදියට හිතන කට්ටියක් මර්ධනය කරන්න ඒ වගේ දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඔව් ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඩේටා ලීක් වෙන. මොකද ඉන්දියාවේ මතක ඇති හෙන්න ඉන්දියාවේ මුළු ඩේටාබේස් පිටින්ම ලීක් වුණා. ඒ කියන්නේ මේ අනික දැන් අපිට සොලියුෂන් ගන්න යන්නේ ඉන්දියාව වගේ රටකින්. ඉතින් ඒ වගේ වුණාම තවත් බය හිතෙනවා නේ. ඒ කියන්නේ
ඉන්දියාවේ තියෙන කොහොමත් ගණන් ගන්න. ඒ කියන්නේ මිනිස්සු
ගණන්
ඉතර එඩියුකේටඩ් නැහැ කාරකින්. දැසේ ගලංගා ආයිඩ්
අනික ඒක පිළිගන්න ඕන දෙයක් තමයි ඉන්දියාවෙන් සොෆ්ට්වෙයාර් එකක් ආවොත් ඒක චොර කියන එක. ඒ කියන්නේ මම මගේ ඉතිහාසයේ ඉන්දියන් මොනා හරි දැකපු ප්‍රොඩක්ට් සහ ඉන්දියන් කෝඩ් ලියපුවම දැක්කාම ජීවිතෙත් එක්ක විපා වෙනවා. ඉතින් ඒක නිසා මේ ලංකාවේ මෙච්චර ටැලන්ට් එකක් තියෙන ලංකාවේ මෙච්චර කම්පැනි තියෙනකොට මට හිතා ගන්න බෑ ඇයි ලංකාවේ කම්පැනි එකට මේක ඩිවලොප් කරන එක බැරි. ඒක අනිත් එක දැනට ලංකාවේ ගොඩක් මේවා ඩේටා එලියට යන්නේ නැති තිල්ල ඩේටා ඇත්තටම සිස්ටම් වල නැති හින්දා. ඒ කියන්නේ මේ APIs නෑ, එලියට ඕපන් නෑ, මේවා LAN ඇතුලේ දාගෙන මේ ඉන්ටර්නෙට් උත් නැතුව මේ ලොක් කරගෙන ඉන්න හින්දා තමයි දැනට ප්‍රශ්න වෙලා නැත්තේ. නැත්නම් ඇත්තම ඇප්ලිකේෂන් සිකියුරිටි එක ගත්තොත් ඇත්තටම නෑ. අර ෆිසිකල් සිකියුරිටි දාලා තියෙන හින්දා තමයි ඔවා මේ ඉතුරුලා තියෙන. හැබැයි දැන් මේ ඕපන් දැන් මේ ID කාඩ් සිස්ටම් එකක් කියලා මේක ඕපන් සිස්ටම් එකක් වෙලා ඔතෙන්ටිකේෂන් වලට ඕපන් වුණොත් ඊට පස්සේ මට නම් ඇත්තටම ට්‍රස්ට් එකක් නෑ. يعني මම මට
දැන් ගොඩක් කරලා දැන් බැංක් account එකක් උනත් කන්ෆර්ම් කරද්දී බැංකුවෙන් අපෙන් අහන්නේ පොඩි සරල ඒවා ටිකක්නේ. ID number එකයි address එකයි මොන හරි ඒ වගේ දෙයක් තුනන්නේ අපෙන් කන්ෆර්ම් කරන්න අපිමයි කියලා. ඉතින් ඔයගේ මේ වගේ ඩේටාබේස් එකක් කාට හරි හම්බුනත් එහෙම ඉතින් ඕන දෙයක් කිය බැංක් ට්‍රාන්සැක්ෂන් වලත් එච්චර ඒ කියන්නේ අඩුම තරමේ account balance බලන ඒවා ඒ වගේ දේවල් වෙනත් කරන්න පුළුවන් ලේසියෙන්.
ඔව්. ඉතින් අනික දැන් මේ වගේ කොරෝනා වෙලාවකට කෝල් එකක් දීලා මම අහවලා කතා කරන්නේ මේකයි මගේ NIC නම්බර් එක මේ ටිකයි කිව්වට පස්සේ බැංකුවත් බෑ කියන්නේ නැහැ කියන්න අවස්ථාවල් නැහනේ. ඉතින් ඒක නිසා මට නම් කියන්නේ මට තේරෙන්නේ නැහැ කියන්නේ මොන තැනින් කොහොමද කියලා. මොකද මම නම් කියන්නේ මේ වගේ වනම් පබ්ලික්ලි කියලා ඒ කියන්නේ දන්න මිනිස්සුන්ගේ දැනට නම් ICT එකේ මේ සංජීව ඉන්නවා WSO2 එකේ co-founder කෙනෙක්. නමුත් ඉතින් ඔය අය ඉන්න අතර ඔයාගේ ඇත්තටම ideas අරගෙන එහෙම කරනවා නම් හොඳයි. නමුත් මොකද අර ඉන්ඩස්ට්‍රි එකේ නැති මේ කට්ටිය ඕක කරාම තමයි ප්‍රශ්න වෙන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ නැහැ කියලා කියන්නේ theoretical knowledge එක තියෙන නමුත් practical knowledge එක නැති
අය. ඒ කියන්නේ politicians ලා තමයි. ඒ කියන්නේ ඒ විෂය දැනුම නැති politicians ලෝක නිකන් කියන්නේ කොමිස් වලට හරි ඒ වගේ දෙයකට කවුරු හරි තෝරගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි තින්නේ.
ඔව් ඒකයි. අර මන්නම් ගොඩක් වෙලාට බය මේ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පීරියන්ස් නැති අය මේ වගේ දේවල් ඉම්ප්ලිමෙන්ට් කරන්න ගියාම සහ ඒක ගැන දන්නේ නැතර. ඒ කියන්නේ තියරටිකල් දැනුම තිබ්බට අර මේ ග්‍රවුන්ඩ් වර්ක් එක දන්නේ නැති නිසා වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැති ඒවා වුණාම හරි ප්‍රශ්න තියෙනවා. මොකද තියරිකින් අපිට ඕන දෙයක් කතා කරන්න බෑ. නමුත් ඇත්තට ප්‍රැක්ටිකලි වෙන ප්‍රශ්න ඒවත් දැනගෙන ඉන්න බෑ. ඇත්තට සිස්ටම් එක ඉම්ප්ලිමෙන්ට් කරාම ප්‍රැක්ටිකල් වෙන ප්‍රශ්න, සිස්ටම් වල තියෙන ප්‍රශ්න. ඒනික ලංකාවේ ඕනම සිස්ටම් එකක් ගන්න තිලින ඒ වෙලාවේ ගාන බලලා මොකක් හරි සිස්ටම් එකක් ඉම්ප්ලිමෙන්ට් කරනවා. නමුත් ලොง ටර්ම් මේ වගේ පැච් කරන්න, සිකියුරිටි අප්ඩේට් දාන්න, ඒ වගේ දේවල් පෙන්නෙම නැති ගානයි. මොකද අරවට ෆන්ඩස් නෑ තිලින. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමෙන්ට් කරන්න ෆන්ඩ් දෙනවා, ප්‍රොජෙක්ට් එක දාන්න ෆන්ඩ්ස් දෙනවා, ඊට පස්සේ සෝස් කෝඩ් එකත් අර ආයතනෙන් ගවර්න්මන්ට් එකේ මොකක් හරි ආයතනයට දෙනවා. එතනින් හැට ඒක මේන්ටේන් කරන්න, අප්ඩේට් කරන්න, පැච් කරන්න, වල්නරබිලිටි කරන්න එහෙම කවුරුත් නෑ. දැන් ඔය සර්ට් කියලා එකක් ලංකාවේ හිටියත් මන්නම් දකින්නේ, මට නම් ඇත්තටම මට විහිළුවක් වගේ කියලා හිතනවා මේ අර OTP ප්‍රශ්නෙන් පස්සේ මේ සිකියුරිටි ඇලර්ට් එක ගහන්නද මේගොල්ලෝ ඉන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝනේ හොයන්නේ ගවර්න්මන්ට් එකේ තියෙන සයිට් වල ප්‍රශ්න, ඒවා තියෙන ඒවා අප්ඩේට් කරලා. දැන් අද ගත්තොත් එහෙම ලංකාවේ තියෙන වෙබ්සයිට්, ගවර්න්මන්ට් වෙබ්සයිට් ගත්තොත් කීයට ගියා අවුට්ඩේටඩ්ද තියෙන්නේ. ඒ කියන්නේ ජූම්ලා ගොඩක්
1900 පාර ගණන් වල ජූම්ලා මොකක් හරි වර්ෂන් එකක්
වර්ෂන්ස් තියෙන්නේ. ඒවා පරණයි. ඕ ඉතින් ඔය මේ అలර්ට් ගහන වෙලාවේ ඕවා ඇත්තටම හොයලා බලලා හදන්න පුළුවන් නම් කොච්චර වටනද. ඒ කියන්නේ රටක්
මේ ඩිජිටල් ID ප්‍රොජෙක්ට් එක වුණත් කොච්චර මුදලක් වේදන් වෙනවද, ඒ මුදල වේදන් වුණාට ඒකෙන් එච්චර ලොකු වාසියක්, ඒ කියන්නේ මොකද්ද මේකේ රිටර්න්, ඒ කියන්නේ මොකක්ද වැලියු එක කියලාත් ඒක ඉතින් ඒ කියන්නේ දැන් තියෙන සිස්ටම් එකට වඩා මොකද්ද ඇති වාසිය කියලාත් ඉතින් බලන්න වෙන්නේ. මේ මම හිතන්නේ මේක ලොකු ફોකස් එකක් වෙන්නේ නැති මේ ඉන්කම් ටැක්ස් පැත්ත හරියට හදාගන්න එක.
ඔව් ඒක අමතර දැන් තියෙන චිප් ගත්තොත් එහම අපේ මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ චිප් එකක් තියෙනවනේ. ඕක කවුරුත් මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ දෙනකොට චිප් එකක් එක දුන්නා කියලා ওই චිප් එක
කිසිම කඩන
තියෙනවසක් ඒක වැඩක්ුණේ නැන්නේ. ඒක නිසා මේ මටත් හිතා ගන්න බෑ ඉතින් මොකද්ද. ඒ කියන්නේ අල්ටිමේට් දැන් කොහොමද ටින් නම්බර් එකක් කියලා ටැක්ස් වලට ලංකාවේ අලුතෙන් සිස්ටම් දාලා මේවා කරලා තියෙනවා. මේ ඒ වුණාට මට නම් තාම මේ සිස්ටම් එකකටවත් ලොග් වෙන්න විදිහක් නැහැ වැඩ කරන්න. ඒ වුණාට ඒ කියන්නේ ඒවට හරි ප්‍රොසෙස් නැහැ. ඒ කියන්නේ පාස්වර්ඩ් ගන්න, පාස්වර්ඩ් රීසෙට් කරගන්න. දැන් ওই EPF වලට ලොගින් තියෙනවා, ETF වලට ලොගින් තියෙනවා. ඒ වුණාට මොකක් හරි වුණාට පස්සේ ඒක කරගන්න තියෙන රස්තියාදුව සහ
ඔව් මොකක් හරි පොඩි දෙයක් වුණාට ඔෆිස් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි
හදාගන්න. ඒකයි ගැටලුව. දැන් උදාහරණගත දැන් ජොබ් එකක් B කාඩ් එක එක ජොබ් එකක් කරලා දෙවෙනි කම්පැනි යනකොට B කාඩ් තියෙන්න ඕනේ තමන්ගේ EPF ETF ගන්න. ඉතින් දෙන්නේ ඩෙන්ටි කාඩ් නම්බර් එකට නා සිස්ටම් එකේ තියෙන ඩෙන්ටි කාඩ් නම්බර් එකක් තියෙන නම් ඔය කාඩ් එකක්වත් අදාල නැහැ නේදටම
ID එක
දෙන්නේ ID එකක් දෙන්නේ යන්නේ ID නම්බර් එක නම් මගේ අන්නේ තාවේ තහවුරු කරන්න බලන මට B කාඩ් එක ගිහිල්ලා ලියුම් අරගෙන කම්පැනියේ ලියුම් මෙහෙමයි කියලා මේ වැඩ කරා අර මේ ඒ වගේ අර කියන්නේ සිස්ටම් අර මේක තමයි නියම ජෝක් එක තියලා. දැන් මේ වොරන්ටි කාඩ් වලත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. අපි ටීවී එකක් ගන්නවා, ටීවී එකත් එක්ක 725ක කොලයක් දෙනවා print කරපු, මේක තමයි ඔගේ වොරන්ටි කාඩ් එක කියලා. ලක්ෂ 10 ටීවී එකකට වගේම අර 725 කොලෙත් ආරක්ෂා කරනෝනේ ටීවී එකේ වොරන්ටි ගන්නන. ඒක අපි හිතමු ඒක කඩවලින් කරන මේකක් කියලා. නැහැ ඒක දුන්න නැත්නම් එහෙම කොල කෑල්ලක්. ඒක ඇත්තටම මේ අපේ කන්සියුමර් මේ ඔතොරිටි එකට අනුව වැරදි. එතකොට අපිට කියන්න පුළුවන් මෙයා ගාව කොල ගෑලා තිබෙන්නේ වොරන්ටි දෙන්න බෑ කියලා. ඒක හරි. ඒක ජස්ටිෆයි. අනේ මේ ඉන්වොයිස් එකයි මේ වොරන්ටි කාඩ් එකයි නෑනේ වොරන්ටි දෙන්න බෑ. මම කියන්නේ අන්න ඒකයි. ඉතින් ඒ වගේ අර තාමත් අර යල් පැන ගිය සිස්ටම් දැන් ඔය මේ දැන් ආවා. දැන් ඔය ටකස් එකේ අපි කරන්නේ ඇත්තරම ප්‍රොඩක්ට් එකක් ගත්තා, ප්‍රොඩක්ට් එකේ සීරියල් නම්බර් එක දෙනවා, සීරියල් නම්බර් එකේ සිස්ටම් එකේ තියෙනවා, කස්ටමර්ගේ ඉන්වොයිස් එක දෙනවාට ඉන්වොයිස් එකේ සීරියල් නම්බර් එකක් තියෙනවා. හැබැයි කස්ටමර්ලක මගේ නම මේකයි, මගේ ෆෝන් නම්බර් එක මේකයි, එහෙම නැත්නම් මගේ ප්‍රොඩක්ට් එක මේකයි කියලා ඕන විදිහට අපිට හොයලා කියන්න පුළුවන්. ආ මේක තමයි ඔගේ ඕඩර් එක, මේක තමයි ඔයාගේ බඩුව, මෙදා තමයි ඔහා ගත්තේ කියලා මේ ඩේට් අන්නේ එකයි. අර 70 දශකෙදී හරි වොරන්ටි කාඩ් එකක් ඕනේ මොකද බඩුව ගත්ත කියලා, ওই සීරියල් නම්බර් කියන සිස්ටම් නැති ඉඳලා හරියට නැති ඉඳලා. නමුත් අත කාලෙදී මේ 21 වර්ෂයේදී එනකොට තවත් මිනිස්සුන්ට ඔය වගේ කොළ ගෑලි එක්ක දඟලන්න දෙන එක අනේ මන්ද. ඒ කියන්නේ මං නම් දකින්නේ ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනවා. කවුරු කොහොම වෙනස් කරයිද කියලා දන්නේ උනට මම නම් ගවර්න්මන්ට් සිස්ටම් එකක් වහම් බයයි.
දැන් අපිට ඒ කියන්නේ අපි හරි ආසයි දකින්න, ඒ කියන්නේ මොකක්ද, ඒ කියන්නේ ගවර්නමන්ට් එකේ දේවල් ඔක්කොම ඊ ගවර්නන්ස් වෙලා ඔන්ලයින් ඔක්කොම වැඩ කරගෙන එහෙම කරන්න. ඒ අතරේ ඩිජිටල් ID කියන එක දැම්ම ඕනේද, හරි අපිට ඒක ට්‍රස්ට් කරන්න පුළුවන්ද කියන එක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට නේ. ඒ කියන්නේ
ඕ ඒ කියන්නේ මේක වෙන එක මට කිසිම අවුලක් නැහැ. මන්නම් කියන්නේ දැන් මේ කතා ඉඩෙන්ටි කාඩ් එකටලා ලස්සන කාඩ් එකක් දෙනවට මාත් කැමතියි. ඒක අපිට මේ අනිත් ඒවත් එක්ක ලින්ක් කරලා තියෙනවනම් මමත් කැමතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හැම තිස්සෙම අපි ගවර්න්මන්ට් එකේ IT සෙක්ටර්, ඒ කියන්නේ IT වල ඉන්න හරි ගවර්න්මන්ට් එකේ IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බලන හරි IT මේවා ගන්න හැ එක්කත් එක්ක ඉන්ටරැක්ට් වෙනකොට අපිට තේරෙන්නේ මේ මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වුණාම බයයිනේ. ඒ කියන්නේ මේ මිනිස්සුද අපේ ඩේටා ආරක්ෂා කරන්න මේ ගොල්ලොද? මොකද තාමත් ගවර්න්මන්ට් එකේ ගොඩාක් කේව දුවන්නේ වෙන්ඩර් ඩ්‍රිවන් කියන්නේ වෙන්ඩර් කෙනෙක් කවුරු හරි තර්ඩ් පාර්ටි එකක් තමයි ඒක මැනේජ් කරන්නේ. ওই මැනේජ් කරන වෙන්ඩර්ට සල්ලි ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? එතකොට ඒ කියන්නේ ගවර්න්මන්ට් එක තාම self manage IT නැහනේ. දැන් ICT එක තියෙනවා, එහෙම නැත්නම් තව එක එක ඒවා තියෙනවනේ. ඔය එකේ කෝක තිබ්බත් අන්තිමට අර self manage කරගන්න තරම් හැකියාවක් නැති එක හරි බයයි නේ. කියන්නේ දැන් පොලිමේ ඉන්නවා මේ ආණ්ඩුවේ රැකියාවනේ කියලා උපාධිධාරීන්. හැබැයි මේ මිනිස්සුත් ඔය රැකියාවට ගියාම තව කාට හරි ඒක කරට දානවා මිසක් ඒගොල්ලෝ ඒක කරන්නේ නැහනේ. මගේ ජීවිත කාලේ මම ওই ගවර්නමන්ට් ප්‍රොජෙක්ට් කීප එක වැඩ කළ දින ගියොත් බෑ නෑ දන්නේ කියන එක තමයි කියන්නේ. මොකද එහෙම වුණාම හරිම බයයි. ඒ කියන්නේ බය කියලා කියන්නේ ඉතින් මේගොල්ලෝද අපේ ඒ කියන්නේ IT වලට ගියාම කොච්චර දඬුවමෙන් අඩුද කියලා, අනික කොච්චර කෙයාලස්ද කියලා. ඒ කියන්නේ සමහර මේ කොච්චර ඉම්පෝර්ටන්ට් ඩේටා තියාගෙන ලැප්ටොප් අරගෙන ওই ලැප්ටොප් එක කවුරු හරි ගත්තොත් ඩේටා එන්ක්‍රිප්ට් කරලාද තියෙන්නේ. ඒ කියන්නේ එහෙම පොලිසීස් නැහැ නේද? ඒ කියන්නේ දැන් කම්පැනි අපි කම්පැනි එකක් ගත්තොත් දැන් කම්පැනි වල තියෙන IT පොලිසී, IT security policy කියලා තියෙනවා. ඒතකොට device security policies කියලා තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එක එක්කෝ ඇඩ්මිනිස්ට්‍රේටිව් රයිට්ස් එක පිටින් වයිප් කරන්න, ඩිලීට් කරන්න හැකියාව, ට්‍රැක් කරන්න තියෙන හැකියාව, device management තියෙනවා. ලැප්ටොප් ගත්තොත් එහෙම ලැප්ටොප් වල hard drive එක encrypt කරලා තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් requirements තියෙනවා. හැබැයි
ඊ වැඩ කරන්න ආගේ public phones ඒ network එකට connect කරන්න ඒ වගේ දේවල්.
ඔව් එහෙම. ඒ කියන්නේ අන්න ඒ වගේ මං හිතන්නේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ICT එකට આવી සර්ට් එකටයි అలර්ට් ගහන වෙලාවේ මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් ගවර්න්මන්ට් එකට. අනික දැන් ප්‍රශ්නලා තියෙන දෙයක් නෑ. මේ මිනිසුන්ට මොකුත් බැලලත් වැඩන්නේ අදාළින මිනිස්ටර්ගේ විදිහට හරි සෙක්‍රටරිගේ විදිහට හරි එයාට ඕනේ විදිහටනේ. කියන්නේ අපෝ ඕක මට කරදරයක්. මොකද අර සිකියුරිටි වල කියනවනේ වීකස් ලින්ක් එක තියෙන්නේ টপ මැනේජ්මන්ට් එකේ කියලා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ මේ
පාස්වර්ඩ් එකක් ගහලා කම්පියුටරේට
ලොග් කරන්න. පාස්වර්ඩ් එකක් ගහලා යන්න. ඔව් මට මේක අනික හරි හරි අර ඒගොල්ලෝ අනික තමයි ඒගොල්ලන්ගේ තියෙන මෙන්ටැලිටි දන්නේ නැහැ කියලා පෙන්වන්න තකමැතිනේ. එතකොට සිස්ටම් එකට බයින් එක තමයි කියන්නේ මේක වැඩ කරන්නේ, මේක හරියන්නේ, මේකට ලොග් වෙන්න බෑ. අනික දැන් ගවර්න්මන්ට් එකේ ඔච්චර වෙලා ගවර්න්මන්ට් එකේ ඕන ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එක බලන්න Gmail එකක් නේ පාවිච්චි කරන්නේ. Gmail ලේ වයිජ් කරන ඊමේල් වලට. ඒ කියන්නේ තව ඊමේල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හරියන්නේ නැත්නම් ඉතින් මොකද ඊමේල් සර්වර් එක මැනේජ් කරලා ඊමේල් වැඩ කරන්න හදා ගන්නවා කියන එක මහා ලොකු වැඩක් නෙවෙයිනේ.
රොකට් සයන්ස් නෙවෙයිනේ.
ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් ගන්න අනිත් එක ප්‍රශ්නෙලා තියෙන්නේ අර ඊමේල් හරියට දාලා ඒක සිකියුර් කරලා ගවර්න්මන්ට් එකට විදියට දුන්නාම අරගොල්ලෝ කැමති නෑ මේ Gmail එක ලේසිනේ ඔක් ගැහුවා ගමන් ලොග් වෙනවානේ කියලා. අර ඒක 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 හයිචි කරන එක තමයි එන්නේ. ඒක ඉතින් කම්පැනි වලත් තියෙන ප්‍රශ්නයක්. ඒක හැමෝ දැන් උදාහරණකට ඊමේල් සිකියුරිටි හරියට හදලා ඊමේල් සිස්ටම් එකක් දුන්නට පස්සේ මේ Gmail එකට නම් ඊමේල් එක ගෙන හැබැයි මේ මගේ මේ ඔෆිස් එකට එන්නේ නැහැ නේ. ඉතින් අර අඩු ඒ වගේ කියන්නේ ඒ ලෙවල් එකක් තමයි මෙන්ටැලිටි
දෙන්නේ මිනිස්සු හැම ඇමරිකාව අපිත් එක තරහ වෙලා මොනවා හරි අර සම්බාධකයක් දැම්මත් එහෙම ඔක්කොම අනාතයි.
ඔව් අනිවාර්යයෙන්. අනික හිතන්නක කොච්චර විදේශ විනිමයක් යවනවද කියලා. එක ඩොලර් පහ ගානේ අපි ඉදමු ඊමේල් account එකක් අපි මාසෙට ගෙවනවා නම් එතකොට කම්පැනි එක 100ක් ඉන්නවා නම් මාසෙට එතකොට ඩොලර් කීයද 500ක්නේ. ඔය ඩොලර් 500 ගානේ අවුරුද්දට කීයද? ඊට පස්සේ ඔක්කොම එකතු කරා කොච්චර විදේශ විනිමයක් එළියට යවනවද? අපි ඉදමු Google Apps පාවිච්චි කරනවා නම් ඉතින් අන්නේ වගේ. يعني ඔවගේ දේවල් ලංකා දැන් ගොඩක් අය කතා කරනවා ලංකාවේ නිෂ්පාදන වැඩි කරමු, අර වැඩි කරමු, මේ වැඩි කරමු කියලා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් උනත් ඔවගේ තමයි නේ. يعني පුළුවන් තරම් try එකක් දෙන්න ඕනේ ඉතුරු කරගන්න.
මේ ප්‍රයිවසි ගැන කතා කරද්දී තව දෙයක් මට මතක් වුණ කාරණේ දැන් ඔය ඇමරිකාවේ ගොඩක් ටෙරරිස්ට් ප්‍රශ්න ආව නිසා මේ මිනිසුන්ව ට්‍රක් කරන්න පටන් ගත්තන කියැන මිනිස්සු බ්‍රවස් කරන දේවල් කොහොමද කියැන්නේ. ඉට පස්සේ ඒගොල්ලර කාලිකට මතකඇතිව ස්නෝඩන්ගෙන් හෙම ගොඩක් මේ විස්තරාව කොහොමද ගවමන්ටක පාච්චි මේ කනෙක් කලයිටේ Google ෆස්බුක් වගේ කට්ටියන්ගේ ඩේටර ගෙන හෙම මොකද කරේ කියලා මේ ඒගොල්ලෝ කෙනෙක් මේ හො මේ ළඟක් වෙනකං හොවා ගැෙන තියෙන දෙයක් තමයි කොච්චර FBI හරි මක්කරව NSA කොම කට්ටිය කොච්චර ස්පයි කරත් මේ සාමාන්‍ය මිනිස්සුන්ගයි එකැන ස්පයි කරන එක වැඩි කරත් මිනිස්සුන්ග ට්‍රක් කරන එක වැඩි කරත් එහෙම එකැන ටෙරිස්ලා හොයාගන්න තත්ත්වයක් එකන් ටෙරිස්ලා හවාගෙන නෑ කියල මෙච්චර කාලෙකට එහෙම කැනෙ ඒැන මිනිස්සුන්ග ස්පයි කරන එකින්
මොකද මේ ටෙරිස් ටෙරරිස් SMS ගන්න
ඒකෙන් ඒගැන මිනිස්සුන්ගේ ප්‍රයිවසි බ්‍රීච් කරකින් එකන ඒගොලන්ට ඇති කිසිම වැඩක් නෑගැන ඒක ගොඩක් වෙලාට පාවිච්චි වෙලා තියෙන්නේ වෙන වෙන දේවල්වලට කියල ගැන එක්කො මක්කර ප්‍රොපගැන්ඩා දෙයක් නැත්තන් ගවමන්ට් දේවල් ගවමන්ටේ විරුද්ධ කට්ටිය හවාගන්න ඒවාගේ දේවල්ලට තම එකැන ටෙරිස් ලව හවාගන්න අරමුණෙන් පාවිච්චි වෙලා නෑ කියල තමයි මේ ගොඩක් මේ තියෙන්නේ.
අහෝ සංසාර කියලා කියන්නේ
අර ගොඩක් ටීවී ෂෝස් මූවිස් වල තමයි තියෙන්නේ නිකන් අර ස්පයි නෙට්වර්ක් එකකින් හොයාගෙන නියන් කියලා. ඒවා
හැබැයි ඇමරිකාවේ කොච්චර ඔය ටීවී සීරීස් බලුවා CLI නෑ කියලා වට තේරලා නැද්ද? කෝල් එක ට්‍රේස් කරන් දම්බර දියන් කියන්නේ වඩ්ඩේක හෙන්න ප්‍රශ්නයක් යකෝ CLI. හැබැයි අර ඇමරිකාව වෙලා තියෙන්නේ මේ ඇමරිකාවේ කොච්චර ලීනියන්සි තියෙන හින්දා ඔකට හිනා වුණාට අර මේ CLI එක හයිඩ් කරන්නත් පුළුවන්. මේ කියන්නේ නෝ ෂෝ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අර නම්බර් එක ඕන වෙන නම්බර් එකක් දාලා එවන්නත් පුළුවන්. එතන අර මේක තියෙන්නේ කොහොම කරත් අර ට්‍රේස් කරන්න පුළුවන් ටක් ගාලේ විනාඩියක් ඉන්න ඕනේ නැහැ කෝල් එක කට් කරන්න. ඒක තමයි වට හිනෑන වැඩේ. උන්ට CLI නැද්ද කොහෙද කෝල් කරන්න කියලා. ඇමරිකාවේ කතා ගොහම දක්වන අපි ලංකාවට හිනා වෙනවනේ. ඇමරිකාවේ මිසයිල් සිස්ටම් එක ලොන්ච් කෝඩ් ඔක්කොම තිබිලා තියෙන අර මේ ෆ්ලොපි ඩිස්ක් වල කියලා තියලා දන්නවන්නේ. ඒ වගේ ඉතින් අර ලෙගසි කියන එක තියෙනවා. ඉතින් ලෙගසි සිස්ටම් අප්ග්‍රේඩ් කරන්න ගියාම අර ෆ්ලෑනි හිතන්නත් එපා. මේ ඉතින් ඕවා එක්ක බලනකොට අනේ මන්ද මන්නම් කියන්නේ කොහොම කරත් මේ ලංකා මේ මේවට ආවත් ওই වෙන්ඩර් ඩ්‍රිවන් කියන කන්සෙප්ට් එකෙන් ගැලවෙන්න ඕනේ. ඉතින් අමාරුයි ලේසි නැහැ. ඉතින් ඒ වුණාට මම නම් කියන්නේ වෙන්ඩර් ඩ්‍රිවන් කියන සොලූෂන් වලින් ගැලවෙන්න ඕනේ. කියන්නේ තමන්ට ඕන සොලූෂන් එක තමන් තීරණය කරලා ඊට පස්සේ වෙන්ඩර් සිලෙක්ට් කරනවා මිස වෙන්ඩව දොරගෙන වෙන්ඩර් සොලූෂන් එකක් දෙන එක හරි අමාරු. ඒ කියන්නේ මං හිතන්නේ ඔය විශේෂයෙන් හાર્ඩ්වෙයා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වගේ දේවල් බලනකොට ඉතින් අපිට වඩා දන්නයිනේ ඉන්නේ.
අපෙන් අහලා තියෙනවා WooCommerce වලට ලේසි පේමන්ට් ගේට්වේ එකක් ගැන.
ලංකාවේ ඉතින් WooCommerce වලට ධනිකගේ පේහිය තියෙනවා.
ඔව්.
ඒක පාවිච්චි කරන්න. ඒකට ප්ලග්ඉන් එකකුත් තියෙනවා මම හිතන්නේ. එහෙම නැත්නම් ඉතින් අනිත් ඔය දැන් බැංකුව ගත්තොත් එහෙම බැංකුව හැම එකටම වගේ මේ ප්ලග්ඉන් එකක් තියෙනවා. අර වෙලා තියෙන ඉතින් පේමන්ට් ගේට් එක දෙයිද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ
තියෙනවා. ඉස්සර තිබ්බනේ කල්ක මේ ටූ චෙක් අවුට් කියලා ගත්තාම තියෙනවද දන්නේ නැහැ. ඒකත් ඇත්තටම පඩ වියදම
වැඩි. ආ ලංකාවට ටූ චෙක් ටූ නෑ ටූ චෙක් අවුට් තියෙන ඉතින් ගාණ ගොඩක් වැඩි.
ආ
ඒ වුණාට ටූ චෙක් අවුට් තියෙනවා තාම ලංකාවට. හැබැයි ඒක ඉතින් අර විකුණන්න පුළුවන් බෝඩ් ප්‍රමාණය හින රිස්ට්‍රික්ටඩ්.
ආ මම දැන් ලේසිම දේ මේ පේහිය වගේ එකක් පාවිච්චි කරන එක
තමයි. ඕ පේහිය වගේ එකක් පාවිච්චි කරන්නේ හොඳයි ඉතින්. තව තියෙනවා ලංකාවේ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න කියලා.
සර්විස් ප්‍රොවයිඩර්ස්ලට ඉන්ටර්නෙට් එන විදිය ඉඳන් එන්ඩියුස කෙනෙක් වෙනකල්
සර්විස් ප්‍රොවයිඩර්ලා ඉන්ටර්නෙට් එන ලංකාවේ දැනට කේබල් කීපයක් තියෙනවා. CVMe4
මූදයට
CVMe3 මූදයට එන්නේ කේබල් හරහා. මේ ඊට පස්සේ අපිට ඒ තමතර ලංකාවේ සිට ඉන්දියාවට කනෙක් වෙන කේබල් එකක් තියෙනවා.
එන්නේ සිංගප්පූරුවේ ඉඳන් කාලෙක මට මතක විදියට.
නෑ නෑ. නෑ නෑ දැනට අපි කනෙක්ට් වෙනවා යුරෝප් වලට ඒ වගේ ගොඩක්. ඔය කේබල් එක සිංගප්පූරු වලටත් මෙයා වෙනවා.
ඊට
පස්සේ ලංකාවෙන් ඉන්දියාවට කේබල් එකක් තියෙනවා. ඊට පස්සේ ලංකාවෙන් තව මාල්දිව් වලට කේබල් එකක් තියෙනවා. ওই ටිකෙන් තමයි ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ.
කොහෙද දෙක කනෙක් වෙන්නේ කියලා කාලෙක දන්නවද? මම හිතන්නේ ගාල්ල පැත්තකට තියනවානේ.
ඒක නම් මේ නික අපිට Google කරලා බලන්න පුළුවන්.
Semi cable.
ඒ submarine internet cables ශ්‍රී ලංකා කියලා ගැහුවාම Google කරොත් මේදී ශ්‍රී ලංකා submarine cable network කියලාම මුලින්ම එනවා. ඒකට ගිහාම තියෙනවා Colombo landing station එකක් තියෙනවා, Mount Lavinia landing station එකක් තියෙනවා. CMMI 4 එක. එකයි SLT දරගු එකයි. SLT දරගු කියන්නේ මේ ඉන්දියා මේ මොල්ඩිව්ස් එක අපිත් එක්ක එන එක. ඒ ටික තියෙනවා. සමහර මතකයි කොහේ හරි යනකොට මේ CMMI 4 කියලා ගහලා දිනනර මේ
බෝඩ් එක.
මේ බෝඩ් අර මේ නෑ අර පොළවේ ගල් අල්ලලා තියෙන්නේ. ඔව් ඒව ගහලා තියෙනවා. මොකද්ද කොහොමද කියලා මතක නෑ මට ඇත්තටම. මේ ඕවට ඉතින් අර මේ කේබල් කඩනවා තමයි ඉන්ටර්නෙට් එක පාරක් මතක තිල්ල එහෙම කේබල් එක කැල්ලලා ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා
නැවක් වැදිලා හරි මොක් කර ගැස්සක් වුණා නේද?
ඔව් කාලෙකට
කලින් එහෙම එකක් කුණාටුවක් කැවිලා හරි මොක් කර හද්දුණා නේ.
ඔව් එක පාරක් නැතිවම ගියා. ඔව් ලංකාව ගත්තොත් එහෙම සබ්මරින් කේබල් මැප් කියන මේ මේකට ගියහම ගොඩක් තියෙනවා. ඒක ගත්තොත් එහෙම ලංකාවට ඇත්තනම ගත්තොත් කේබල් ගොඩක් එනවා. ඒක zoom කරලා බලන්න නේ. ඔව් මේ තියෙන. ලංකා ලෑන්ඩින් පොයින්ට් දෙක තමයි තියෙන. අර දෙක තමයි තියෙන මං කියපෝ. හරියටම කේබල් ගාන ගත්තොත් එහෙම තියෙන අපිට ෆයිබර් කේබල් එන 1 2 3 4 5 6යි. ඔඩේ ඔඩේ මවුස් එක නැහැ නේ. මවුස් එක නැතුව මට මේක කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්න මල් ළමයින්ට කියන්න හරියනම් බලටක් ගා. අන්තර්ජාලය මට අරියාදු කන්නේ ඉඳ ටිකක් අමාරු. හරි කේබල් තියනවා දැනට 1යි. ඒ කේබල් එක ඇවිල්ලා CMMI 5 එක. රයිට්. CMMI 5 එක ඇත්තටම කනෙක්ට් වෙනවා. මේක බලන්න ගියාම වෙනම මේ උනාට කියන්නම්කෝ ළමයින්ට බලා ගන්න ආසෙනේ. CMMI 5 එක කනෙක්ට් වෙන්නේ ගාල්ල පැත්තේ කොහේ අර මා පැත්තේ දැනකට මේක ඇවිල්ලා. ඔව් ඊට පස්සේ අනිත් කේබල් සෙට් එක තියෙනවා. එකක් ඉන්දියාවට යන එක. අනිත් එක ඇවිල්ලා ඉන්දියාවයි ලංකාවයි තව කොහේ හරි ජොයින් වෙනවා. දරගු ඔව් මොල්ඩිව්ස් එක කනෙක්ට් වෙන එක. ඊට පස්සේ තියෙනවා
කොමාරි වගේ කේබල් සෙට් එකක් තියෙනවා.
මල්ඩිව වලට කේබල් වගේ කේබල් සෙට් එකක් තියෙනවා. කොහරි ඔක්කොම ගත්තොත් එහම අපිට අපේ ලෑන්ඩින් පොයින්ට් වලට එන කේබල්ස් තියෙනවා ඔක්කොම. කොළඹට එනවා එක. කොළඹයි මවුන්ට් ලෙවිනේ දෙක අතරට එනවා 1 2 3 4 5 6 7ක්. ගාල්ල පැත්තට එනවා 8ක් CMMI 5 එක. හොඳයි නේ ඇති නේ.
හොඳයි. ඊට පස්සේ තින් එක ISP ට හම්බ වෙනවා. ISP කදත් එමු.
ISP වල ලංකාවේ IX එකක් හරියට නෑ ඉන්ටර්නෙට් එක්ස්චේන්ජ් එකක්. නමුත් මේ ඒක හරහා තමයි එන්නේ. ඒක ඉතින් ISP ලා යනවා. ISP ලා බැක් බෝන් තියනේ. බැක් බෝන් වලින් ටෙලිකොම් ටවර්ස් නම් ටවර් Wi-Fi කියන්නේ මේ 4G අරම මේ පාවිච්චි කරනවා. ඒවට වෙනම යනවා. ඊළා ගෙදෙට් එක්කෝ කේබල් එකක් කරහා එනවා. එහෙම නැත්නම් ගෙදෙට් ටෙලිෆෝන් ලයින් එකක් දිගේ එනවා. එහෙම නැත්නම් වයර්ලස් මේ 4G 3G ඔස්සේ එනවා. එහෙම තමයි එන්නේ. විනාඩි තව අපිට පහක් විතර කතා කරන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නේ ඒ අපි කතා කරපු ප්‍රශ්නේ මම තමයි අහලා තියෙන්නේ. රජය ඔන්ලයින් ක්‍රමයට දෙන සේවාවන් පියුසේදී වෙබ් අඩවි වල සිකියුරිටි ප්‍රශ්න.
ඒක තමයි
කියලා එයා උදාහරණයක්. ඔව් උදාහරණයක් කියලා මේ .env ෆයිල් එක කියන්නේ අතරු ලරවෙල් වලින් ප්‍රොජෙක්ට් එකක් කරාම එන්වයරන්මන්ට් ෆයිල් එක පබ්ලික් HTML වල වලා කියලා දිනවා. ඔන්න මේක නයි කියන්නේ මට බය හැ කියලා. කියන්නේ මේක තමයි බය. මේ වහින්දා තමයි බය ඇත්තටම. ඉතින් ඕක හින්දා තමයි බය කියන්නේ. ඉතින් මන් දන්නේ කොහොම කිව්වත් මන් නම් බයයි. බය කියලා ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේ.
අවුද
මොකක් හරි කරන්නත් එපා ඉතින්. අපි ඉදිරියට යන්න.
ඒ කොමාරි ප්‍රශ්න ටික ඉතින් පුළුවන් තරම් අඩු කරන එක අඩු කරන්න කියලා ෆෝස් කරන එක තමයි අපිට කරන්න පුළුවන්.
මෙහෙමනේ අර ඕක ඇත්ත කතා කතා කරද්දි මොකක් ඉම්ප්ලිමෙන්ට් වෙනව මොන හරි නැති ගවර්න්මන්ට් එක ඉන්න අය මාරු වෙනවා. එහෙම නැත්නම් කැබිනට් එක මාරනවා. අර අපිට ලොง ටර්ම් පොලිසීස් නැහනේ. ඒ කියන්නේ රටක් හැටියට ලොง ටර්ම් පොලිසීස් නැහැ. ඒ කියන්නේ මේක කරනවා මේක තමයි පොලිසී එක මොම එග්‍රි වෙලා ඉන්නවා. ඒක ආණ්ඩුව මාරුණාද කට්ටිය මාරුණාද කියලා කිසිම මේකක් නැහැ. පොලිසී එක සේම්. ඒ කියන්නේ දිගටම ඉම්ප්ලිමෙන්ට් එක නේනවා. නමුත් ලංකාව වෙලා තියෙන්නේ කවුරුරැ ඇවිල්ලා කවුරුරැ ආපු ගමන් අරගෙන නවත්තන. ඒ කියන්නේ ඇමති මාරුණාත් අර කර කර හිටිය ඔක්කොම නවත්තලා ආයි දැන්
එයාගේ
මතක ඇතිනේ අර
වෙන ප්‍රොජෙක්ට් එකක්.
ඔව් දැන් මතක ඇතිනේ අර හයිවේ එක හදා හදා ඉන්නකොට මුල් කාලේ කියන්නේ රාජපක්ෂ රජේ ඉවරලා හයිවේ එක හදා දින්නකොට යහපාල ආණ්ඩුව ආපු ගමන් ඔක්කොම ටික නවත්තලා නෑ 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 මේක වැඩි මේක ගාන වැඩි අරකයි මේකයි කියලා ඔක්කොම නැවත්තුවා. පෝට් සිටි නැවත්තුවා අරගෙන නැවත්තුවා මේක නැවත්තුවා නවත්තලා ටික දවසක් ගිහලා ගණන් ටික නෙගෝෂියේට් කරා පස්සේ හරි පෝට් සිටි එකත් හදන්න හයිවේ එකත් හදන්න මොහොත් කරන්න කියලා අන්තිමට අර ගල් තිබ්බ මේ හබර එකත් ගල් මතක නේද දවසෙලක ඕක ගලක් ඕකට නැව්වෙන්න බෑ යට ගලවා දිනවා කියලා එන කතා ටිකක් කියලා අන්තිමට චීනට දුන්නා. දැන් නැව්ම හිතන් චීන අරන් එනවා මේ පිහඹනේ කල උඩින් එන පිහඹනේ අන්න ඒ වගේ. කියන්නේ අපේ රටවල් වලලා තියෙන පොලිටිකල් එජෙන්ඩාස් මිසක් රටට හොදක් වෙන්න ඕනේ කියලා කාටවත් උවමනාවක් නැහැ. බය ඒකයි. ඒ කියන්නේ බය කියන්නේ මට නම් ඒකයි. සහ ඔය මේ පොලිටිකල් අය පස්සේ යන මිනිස්සුත් ඒගොල්ලන්ගේ එජෙන්ඩාස් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තා මේ දවස්වල අර මේ ඩොලර් එක කන්ට්‍රෝල් කරන්න ඕන හින්දා unessential item import restrict කරලා දෙන. ඒ කියන්නේ කාර් ගේන්න බෑ. ඊට පස්සේ අනවශ්‍ය දේවල් ගේන්න බෑ. ඉතින් අර විස්කි බොන අයට හරිය ඕක අමාරුයි. බ්ලැක් ලේබල් දැන් ආවේ නැත්තම් මොකද වෙන්නේ අපිට? අපි ඒක නිසා මේ රට වහණික නවත්තම කියලා උඩ පැනගෙන කෑ ගහනවා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ දැන් ඇත්තම කතා කතා කරද්දී අපි 70 දශකයේ ඔය මේ සිරිමාවගේ ආණ්ඩුව කාලේදී මෙහෙමයි. ඒකේ ප්‍රශ්න තියෙනවානේ. ඒකේ කියන්නේ ඉන්හෙරිට් ප්‍රොබ්ලම් එකක් තිබ්බනේ ඒකේ. කියන්නේ කන්ට්‍රෝල් ඕනට ඩග මේවා කළා මිනිසුන්ට මේ ඕනට රිස්ට්‍රික් කරා. නමුත් ඒ කාලේ කොහොම වුණත් මගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම හැමතිස්සම ආන ප්‍රශ්නේ තමයි ඒ කාලේ මේවා තිබ්බනම් ඕපන් ඉකොනොමි එක හොඳ නම් ඇයි මේ වෙනකොට අපිට කිසි දෙයක් නැති වුණේ කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම අපේ ලංකාවේ නිෂ්පාදන හරි කර්මාන්ත හරි මේකම වෙහිගෙන ගිය එකක් නෙවෙයි.
ලීඩර්ෂිප් ලෙවල් තමයි දෙන්නේ.
සහ විෂන් එකක් නැති එක. ඒ කියන්නේ විෂන් එකක් ඇතුළු වැඩ කරන එක සහ තමන්ගේ කෙටි කාලීන ජනතාව බලන්නේ හැමතිස්සෙම තමන්ගේ කෙටි කාලීන අවශ්‍යතාවයෙන් සහ ඇමරිකාව කරන්නේ මෙහෙමයි යුරෝපය කරන්නේ මෙහෙමයි කියලා. නමුත් ඒගොල්ලෝ දකින්නේ ලංකාවට ඇමරිකාවේ පොලිසිස් හරියන්නේ නැහැ කියන එක. ලංකාවට යුරෝපයේ පොලිසිස් හරියන්නේ නැහැ කියන එක. මොකද රටවල් වෙනස්, මිනිස්සු වෙනස්, කල්චර් එක වෙනස්, තියෙන රිසෝර්සස් වෙනස් සහ අපේ ආර්ථික තත්ත්වය වෙනස් නේ. ඉතින් ඒක නිසා අපිට හැරපෙනව සමහරවිට පොත්වල ලියලා නැති වෙන්න පුළුවන්. කාට හරි කොහොම හරි මම නම් කියන්නේ කොයි විදියට හරි මොකක් හරි විෂන් එකක් එක්ක කාලයක් වැඩ කරන්න ඕනේ කියන එක තමයි තියෙන්නේ. يعني ආණ්ඩු වෙනස් වුණාද එහෙම නැහැ. රටක් විදිහට විෂන් එකක් විදිහට ඉස්සර දැන් මෙච්චර දවසක් සර්වයිව් වුණානේ තිල්න. දැන් ඇංක බටර් නැතුව හරි මොන හරි නැතුව හරි මිනිස්සු මේ දේවල් මෙය වුණා නර අනික දේශීය දේ ගන්න කියන එක ගොඩක් වෙලට තාමත් හරි අඩුයි නේ.
ඔව්.
ඒක නිසා කොහොම හරි ළඟ තියෙන කඩේට හරි සපෝට් එකක් දෙන එක තමයි මම නම් කියන්නේ. හැබැයි මේ බාරරියට පස්සේ නම් කට්ටිය ඔක්කොම සපෝට් කරා පොලිමේ ඉඳලා. ඒකට පුදුම වේගත. දැන් මෙහෙමයි. ඇත්තටම තිල්න මේ අර මේ මුල් දවස් ටික ගන්නට පස්සේ ඊළඟට පොලින් තිබ්බ තැන් තුනයි තිබ්බේ ගොඩක්. ෆාමසි වලයි, උගස් තියෙන තැන් වලයි, බාර් වලයි. මට තේරෙන්නේ පාමසිටි කියලා බේත් අරගෙන මොනාරි උගත් තියලා බෝතල ඇගෙන රංගිල පොනවා. එන්නදී ප්‍රොසෙස් එක ඔන්න ඕකයි වැඩේ. හා එහෙනම් හදට ඇතිනේ. ඔව් ලබන් සතියේ තව ටිකක් කරා. මොකද තව මගේ හාඩ් ඩිස්කේ ඉඩ ඉතුරුලා තියෙන පැය 159ක් රෙකෝඩ් කරන්න විතරයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. අපි ලබන් සතිය හම්බුයි.
Thank you.